Order, please. Nivedana, palaweni nivedanaya. Parliamentary Mantri Garu Tilanga Sumathipala Mahata Niyojya Kathanayaka Durin Illa Sibba Bawa Dannawamin Janadhipati Lekhanawaraya Visin Parliamentary Mahalekhanawaraya Wata Ewanada Lipiya Dan Mema Dan Mahalekhanawaraya Visin Mema Sabhawata Kiyunu Labe.
2018 May Masa 25 Wana Dina ධම්මික දසනායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායක ධූරය අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිලංග සුමතිපාල මැතිතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව කාරුණිකව දැනුම් දෙමි ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්
දෙවැනි නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ඉඩම් සන්තකයේ පැවරීම් සීමා කිරීමේ සංශෝධන නැමැති පනත් කෙනුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඉදිරිපත් කළ ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව දැනුම් දීමට කැමැත්තෙමි. තුන්වෙනි නිවේදනය ගරු මන්ත්‍රීවරණි භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශන කොමිෂන් සභාවට අදාළ සමහර වාර්තා එළි දක්වා නොමැති බැවින් ඒ කරුණ මුල්කර සමාජයේ විවිධ මාධ්‍ය නිකුත් වෙමින් පවතී. සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම නිසා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවටත් පොදුවේ රටටත් විශාල අපකීර්තියක් ඇති වී ඇත. ඒ ඉතා කනගාටුදායක සිද්ධියකි. මා වෙත අද දින එවා තිබෙන C350 සහ C306 දක්වා ලේඛන සමස්ත ලේඛනවල කොටසක් පමණක් බැවින් 350 සිට 360 දක්වා ලේඛන සමස්ත ලේඛනවල කොටසක් පමණක් බැවින් අද දින පැවැත්වු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් ඒකමතිව තීරණ කර පරිදි සම්පූර්ණ ලේඛන ලැබුණු විගසම ඒවා මෙම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දැන්වීමට කැමැත්තෙමි. ඔව් මේක මට මේ කරුණ ගැන හුඟක් ලිපි ලියවලා තියෙනවා. ඉතින් අද තීරණය කළේ මොකද්ද වීරවංශ මැතිතුමා මේ වාදයකට යන්න අමාරුයෝ.
වාදකට යන කිසිම අදහසක් නැහැ ගරු කතානායකතුමනි. මේ පිළිබඳව මම ඔබතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. මේ මන්ත්‍රීවරුන් ගැන සඳහන් කරමින් නම් 118ක් ගැන කියවෙනවා. එතකොට මේ 225 දෙනාම මේකේ සැකයට භාජනය වෙලා
තියෙනවා. ඒක නිසා තමයි මම බල අවසර දෙන්න මෙහෙම
මම දැනගන්න අවශ්‍ය ගරු කතානායකතුමනි. ඔය ඇවිල්ලා තියෙන වාර්තාවේ ඔය කියන නාමලේඛනයේ තියෙනවද?
දැන් අපි ඒක මම බැලුවේ නැහැ. එහෙම එකක් අපි දැනුවත්ව මෙහෙම දෙයක් නැහැ. අපි දැනුවත් එහෙම දෙයක් නැහැ ගරු සභානායකතුමනි. මම සියලු දෙනාට වත්තාව දෙනවා.
කැමති දැන් ඒවලා තිබෙන්නේ ලේඛන 10යි නම් තවත් 349ක් ආයතුව තිබෙනවා නම් ඔබතුමා මේ පාර්ලිමේන්තුවට සහතිකයක් දෙනවද ඒ 349 මේ පාර්ලිමේන්තුවට ලබා දෙන බව?
මට ජනාධිපති ලේකම්වරයාට දැනුවත් කරලා ඒක අවශ්‍ය බව මම දැනුවත් කරනවා. ඒක මට සහතිකයක් දෙන්න පුළුවන් එච්චරයි. එතන ලැබෙන්න ඕන කියලා මම
කිව්වා. ජනාධිපති ලේකම්තුමාට දැන් දැනුම් දුන්නා 349.
ඔව්. තව නැතුම විදේශගත වෙලා ඉන්නේ. එත විදේශගත වෙලා ඉන්නේ. ඒක මම පියවර ගන්නවා. අපි මෙතනින් අවසන් කරමු ගරු මන්ත්‍රීතුමෝ. ගරු මල් වීරවංශ මැතිතුමා.
ගරු කථානායකතුමනි මේ බැඳුම් කර කොමිෂන් සභාවේ වාර්තාවේ කෑලි කෑලි මේ සභාවට ගෙනෙන්නේ ඇයි?
ඒක තමයි අපි කතා කරන්නේ ලැබිච්ච විදිහට
ඒක වාර්තාව දෙනවයි කියලා නොදී ඉන්නනේ ඔය හදන්නේ.
ඔව්.
ඒක තමයි අදාළ ටිකක් නැගන්න නැතු ඉන්නනේ හදන්නේ.
හොඳයි.
එක්ක ආපු කොල ටික අපිට පෙන්නන්න.
ඔව්.
අනාගතයේ ලැබෙනවයි කියලා කියන එක දිහා බලාගෙන මේක මුකුත්ම නොදන්න සත්වකට ගෙනියන්නේ
නැහැ. අපි ඒක
සම්පූර්ණයෙන්ම බලාගන්නේ මන්ත්‍රීවරුන්ගේ නිර්දෝෂී භාවය සනාථ කරන එක.
නැහැ. බොහොම ස්තුතියි. ගරු මැතිතුමා.
කිසිම සම්බන්ධයක් නැති පාර්ශවවල නමුත් සමාජ ශාලා වල දැන් යනවා. ඒ නිසා කරුණා කළා ඔබතුමාට ලැබිච්ච නම් ටික කරුණා සමාජ
වෙබ්පතිව අපි කියන්නේ කම කමන්තිව
අර ගරු කතානායකතුමනි
මම
හිතන්නේ මේ සම්බන්ධව දැන් විපක්ෂයේ කෑ ගන්නවා අපිටත් ඉතාම වුණාවක් තියෙනවා මේක දැනගන්න. මොකද පාර්ලිමේන්තුවේ 42 හිටිය දින 100 කාලෙදි පාර්ලිමේන්තු මන්ත්‍රීව එක්සත් ජාතික පක්ෂේ. හැබැයි වැඩිපුර පිරිසක්
ඒ පැත්තේ මහින්දානන්ද අලුත්ගම ගේවත්තුම.
ගරු කතානායකතුමනි.
ඔව්.
මට විනාඩියක් දෙන්න. ගරු කතානායකතුමනි මම ඔබතුමාට එදා පාර්ලිමේ ලයිස්තුවේ දුරකථන නාමාවලිය කියවම ඔබතුමා කිව්වා මේක ඉදිරිපත් කරනවා කියලා. මම ඔබතුමාට ඒක යෝජනා කරේ කෝප් කමිටුවේ සමාජිකයන් කතා කරලා තියෙනවා නම් මෙයයි පත් නොකළ යුතුයි කියන යෝජනාවයි මම ඔබතුමාට කිව්වේ. අපි විශ්වාස කරා අද පාර්ලිමේන්තුවට මේ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය දුරකථන ඇමතුම් ගත්තායේ නාමලේඛනය ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කරා. ගරු කතානායකතුමනි මේ වෙනකොට රහස් පොලිසිය මේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 24 දෙනෙක්ගේ පොලිස් නිලධාරීන්ගෙන් කට උත්තර අරගෙන තියෙනවා. ඊයේ වෙනකොට 24 දෙනෙක් ඒ අය චෙක් මාරු කරලා තියෙනවා. එතකොට 24 දෙනෙක් MSD එකේ කට උත්තර ගන්නවා චෙක් මාරු කරලා. මේ අතරේ කෝප් කමිටුවට දැන් පත් කරලා ඉන්න මැති ඇමතිතුමාලගේ ත්‍රාලහමිලගෙන් කට උත්තර අරන් තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාට කියනවා ඒකාබද්ධ විපක්ෂය හැටියට කෝප් කමිටුවට ඒකාබද්ධ විපක්ෂයට මමත් ජයන්ත සමරේර මන්තුමත් පත් කරලා තියෙනවා. අපි අද පාර්ලිමේන්තුවේ ඔබතුමාට දියුණු ප්‍රකාශ දෙකක් දෙනවා. මමත් ජයන්ත සමරේර මන්ත්‍රීතුමත් අපි ඔහුත් එක්ක කතා කරලත් නැහැ. අපි මුදල් අරගෙනත් නැහැ. කෝප් කමිටුවේ සමාජිකයෝ හැටියට අපි බාර දෙනවා. අනෙකුත් කෝප් කමිටුවේ සියලුම සමාජිකයන්ට දියුණු ප්‍රකාශයක් මගින් ලබා දෙන්න එක නිලීම කරනවා. මුදල් අරගෙන නැහැ
කියලා. ගරු මන්ත්‍රීතුමා ගරු මරික්කා මන්ත්‍රීතුමා
එක්තුමනි දැන් මේ අද පාර්ලිමේන්තුවට ඔබතුමා කිව්වා මේ C 350 ඉඳලා 360 වෙනකන් තමයි එවලා තියෙන්නේ කියලා. දැන් C1 ඉඳලා 360 වෙනකන් ගෙනාවත් වැඩක් නැහැ ගරු කතානායකතුමනි. මේ සංවාද ටික හරහා නම් ටික එළියට එන්නේ නැත්තම් ඒක ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන්. ඒකම අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔබතුමා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න බැඳලා ඉන්න පුද්ගලයෙක් නිසා දැන් මේ සමාජ ජාලවල විවිධාකාරයෙන් විවිධ එක එකනාගෙන් පඩි ගන්න අය එක එක නම් ලයිස්තු හදලා දානවා. ඒ නිසා දිනෙන් දින මේ ලබා නොගත්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය කෙලසෙනවා. ඒ නිසා ඒක ඉක්මනටම ගෙනන්න ඒකම ඉල්ලීමක් කරනවා. 2010 ඉඳලම අර්ජුන ඇලෝසියස් එක්ක දුරකථන සංවාද පවත්වපු සියලු දෙනාගෙන් පුළුවන් නම් එළියට දාන්න
කියලා. ගරු බාලසෝරි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා. ගරු බාලසෝරි මන්ත්‍රීතුමා
සම්පූර්ණම වාර්තාව එළිදරව් කරන්න ගරු කතානායකතුමනි.
ඒ
සම්පූර්ණ වාර්තාව එළිදරව් කරොත් විතරයි ගරු කතානායකතුමනි.
එහෙම තමයි තියෙන්නේ. මම ඔබතුමා ඉන්ග්‍රීසි දෙක තමයි කිව්වේ.
සම්පූර්ණ වාර්තාව.
ඒක තමයි අපි කතා කරන්නේ. ඒක තමයි එකඟ ගුණේ අපි දැක්. මම කිව්වෙත් ඒකයි. ගරු සොයිසමන්දේතුමා. ගරු සොයිසමන්දේතුමා. කතා ගන්න.
ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් දැන් මීට පෙරත් අපි පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරා භාණ්ඩාගාර බැඳුම් කර විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සිංහල පිටපත ලැබෙන්න සලස්වන්න කියලා. ඒක ඔබතුමා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කරා කියලා කිව්වා.
හැබැයි තව වෙන ජනාධිපති කාර්යාලයෙන්
ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමා ඒ අදාළ තැන් වලට පාර්ලිමේන්තුවේ කතානායකරණ නියෝගයක් දීලා ඒ අදාළ වාර්තා ලැබෙන සලස නැත්නම් මුළු රටම 225ම හොරු කරලා බලාගෙන ඉන්නේ. මේක ගැන දැනුවත් වෙන්න ඕන.
පොයින්ට් ඔෆ් ඕඩර්. ඔව් කියන්නේ
අපේ අලුත්ගමගේ ගරු මන්ත්‍රීතුමා බොහොම හොඳ දෙයක් කිව්වා. චෝදනාවලට ලක් වෙලා තියෙන තැනත්තන් පාර්ලිමේන්තුවේ කමිටුවට පත් කිරීම සුදුසු නැහැ කියලා. අලුත්ගමගේ මන්ත්‍රීතුමාත් ජයන් සමරේර මන්ත්‍රීතුමාත් දෙදෙනාම ඒ ස්ථාවරයේ ධර්ණ බවත් කිව්වා. එතුමාල්ලා දෙදෙනා වංචාව සහ සාවද්‍ය පරිහරණය කියන චෝදනාවලට අධිචෝදනා ලැබපු දෙන්නේ. එනිසා ගරු කතානායකතුමනි එනිසා මේ කමිටු වලින් විභාග කරන්නේ මේ කමිටු වලින් විභාග කරන්නේ ඇලෝසියස්ගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. මේ කමිටු වලින් විභාග කරනවා අනාගතයේ තියෙන තව ප්‍රශ්නත්. එනිසා කිසිම කමිටුවකට අපරාධ චෝදනා ලැබපු අධිචෝදනා ලැබපු කිසිම මන්ත්‍රීවරයෙකු පත් කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අධිචෝදනා තියෙනවා නම් කිසිම කෙනෙක් කිසිම කමිටුවකට එපා.
ගරු පුංචිනේ මන්ත්‍රීතුමා.
කතානායකතුමනි. ගරු කතානායකතුමනි.
පුංචිනේ මන්ත්‍රීතුමා.
දැන් මේ ගරු මන්ත්‍රීතුමා කිව්වාගේ අජිත් පෙරමන්තුමා කිව්වාගේ අපි එක්කෙනෙක් එක්කෙනෙක් වෙන්වෙන් වශයෙන් දුන්නම අපි ඇලෝසියස් කිමුදල් ගත්තේ නැහැ කියලා දියුම් ප්‍රකාශ ඔබතුමා එක පිළිගන්න මොකද අපිට ගංගොල යන්න බෑ ගංගොල මිනිස්සු අහනවා ඔබතුමාත් ගත්ත එක්කෙනෙක්ද කියලා නෝන්ඩි දානවා ඒ හින්ද කරු කතා නැතුමනි දැන් ගෙනල්ලා තියෙනවා දියුම් ප්‍රකාශය කරුණාකර ඔබතුමා මේක බාර ගන්න කියලා මම සභාවට කරනවා
ඔයිතේ කරු ලොග්ගේ වන්දිය තුමා හොඳයි
කතානායකතුමනි එතන ප්‍රශ්නේ තියෙන්නේ සෙන්ට්‍රල් බැංකුව බැඳුම් කරේ පිළිබඳව කෝප් කමිටියේ වාර්තාව පිළිබඳව
හොඳයි
කෝප් කමිටියේ හිටපු සමාජිකයින්ට සල්ලි දුන්නද දුරකථන සාකච්ඡා කරාද කියන ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒක හිටපුවා හිතනවා නම් අපි ඒක කරා අනිත් අයත්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට ඕන කරන්නේ කෝප් කමිටුවේ නැවතත් පිරිසුදුව පවත්වාගෙන යන්න.
නැයි මොමිතුදියෝ.
ඒ නිසා තමයි කෝප් කමිටුවට කියන්නේ දියුරුම් පෙස්සමක් දෙන්න අපි මේකට ඇලෝසියස් ගේ සල්ලි ගත්තා නෑ.
ගරු අලුත්ගමගේ මන්ත්‍රීතුමා පැහැදිලි කරන්න අපිට විවාදයකට යන්න අමාරුයි.
ගරු කතානායකතුමනි අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා මේ දියුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන මහින්දානන්ද අලුත්ගමගේ සහ ජයන්ත සමරවීර අධිචෝදනා ලැබලා මහාධිකරණයේ නඩු දෙකක් තියෙන දෙන්නෙක් කියලා. ඔව් මට මහාධිකරණයේ නඩුවක් තියෙනවා. මගේ වෘත්තීය සමිතියෙන් රුපියල් ලක්ෂ 14ක් අවභාවිතා කරා කියලා ගරු කතානායකතුමනි නඩුවක් තියෙනවා. ඒ නඩුව මම බලා ගන්නම්. ඒ වගේම ඊයේ පෙරේදා කැරම් බෝඩ් නඩුවක් දැම්මා පොදු දේපළ පන්නේ දාටතේ මාව හිරේ දාන්න බැරුණා. මම ඒකත් කියන්නම් බලා ගන්න. මම ඔබතුමාට මෙච්චර කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කිව්වේ නැහැ. ඔබතුමාට මම කියන්න කැමති මේ කට උතර ගත්ත 24 දෙනා ඇතුලේ අපේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහත්මයාගේ පොලිස් නිලධාරියෙක්ට කට උතරක්
තියෙනවා. අර ජයන්ත සමරවීර මහත්මයා ජයන්ත සමරවීර
අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියපු කතාව සම්පූර්ණ වැරදි මගේ ආරක්ෂක බඩේ හතර දෙනා ඉන්නේ කිසිම ආරක්ෂක බඩේකින් කිසිම පැමිණිල්ලක් බාර අරන් නැහැ මම සල්ලි අරගෙනත් නැහැ කතා කරලත් නැහැ හම්බු වෙලත් නැහැ අර අමුරන්නත් නැහැ අර ඒ නිසා
ජයන්ත සමරවීර මහත්මයා අවසාන කරනවා අවසාන කරන්න
ගරු කතානායකතුමනි
මෙතන ඉවරයි
අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා මගෙත් අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා මගෙත් නම සඳහන් කළා කිව්වා මටත් නඩුවක් තිබෙනවා ඔව් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිතා කළා කියලා මට නඩුවක් තියෙනවා. ඒ නඩුවට අපි පෙනී ඉන්නවා. මම ඉල්ලනවා තමුන්නාංශකෙන් තමුන්නාංශේ ෆුට් නෝට් දැම්ම කෝප් කමිටුවේදී ෆුට් නෝට් කල්ලියේ සමාජිකයෙක් ෆුට් නෝට් දාපු තමුන්නාංශේ මම ඉල්ලනවා අපි දියුරුම් ප්‍රකාශ දුන්නා. අර්ජුන ඇලෝසියස් එක කිසි
ගරු කතානායකතුමනි
ප්‍රධාන කාරණා විතර යන්න දේනවා.
ගරු කතානායකතුමනි
කොරම අවස්ථාවක් දුන්නා මම මෙතන ගියාට
සිකුරාදා පසුගිය සිකුරාදා දිනේදී මම මේ පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් ලිඛිතව ඔබතුමා වෙත ඉදිරිපත් කළා මේ ලේකම්වරුන්ට ඒ වරප්‍රසාද ප්‍රශ්නේ මේ හා සම්බන්ධවමයි මක්නිසාද යත් එක්තරා පිරිසක් පමණක් ඇලෝසියස්ගේ මුදල් ගත්තයි කියනකොට ඒ හා සම්බන්ධ කිසිම සම්බන්ධයක් නැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ප්‍රශ්නයකට මුහුණ පානවා අපේ වරප්‍රසාද සම්බන්ධයෙන් ඔබතුමා වගකිව යුතු වෙනවා ආරක්ෂා කර දිය යුතු වෙනවා ඒ නිසා මගේ වරප්‍රසාද ප්‍රශ්නේ ගන්න ඉඩ දෙනවද නැද්ද කියලා මම කැමැතියි දැනගන්න.
එවැනි ප්‍රශ්න බොහෝ දෙනෙකුට ඉදිරිපත් කරලා තියෙන මන්ත්‍රීවරු බොහෝ ගන්නක්. මේ ප්‍රශ්නේ ඒ නිසා තමයි අපි අද තීරණය කළේ පක්ෂ නායක රැස්වීමේදී මේ වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔබතුමා වාගේ අද මන්ත්‍රී මන්ත්‍රීවරු 20කට වැඩි ওই කරුණ කතා කරලා තියෙනවා. ඒකෙන් දැන අපි ඉවර කරගමු ගරු ආජිත් පෙරමයි. ඔබතුමා පිරිතුර දෙන්න අදම පිරිතුර කියන අවශ්‍ය වෙනවා.
ගරු කතානායකතුමනි බඳුන්කර කොමිසම වාර්තාවේ 671 වෙනි පිටුවේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ෆුට් නෝට් නිවැරදි සත්‍යයි තර්කානුකූලයි ඒ වගේම කිසිම අගතියක් වෙලා නැහැ කියලා ඒක නොබැද ඒක නොදක ඒ දිහා නොබලා අසත්‍ය චෝදනා කරනවා හැබැයි අපරාධ චෝදනා කරලා කෝටි ප්‍රකෝටි ගණන් හොරගම් කරපු මිනිස්සු එනිසා ඒකට මූණ දෙන්න බොරු දිවුරුම් ප්‍රකාශ දෙන්න බෑ
අපි වැඩ නැහැ හරි
ගරු කතානායකතුමනි රාජ්‍ය
නුම්
කාරක සභාවත් අද රැස්වීමට නියමිතයි දෙකාමාරට එම පළමුවෙනි රැස්වීමට ඒත් නම් කරලා තිබෙන අය අතරේ යම් යම් ප්‍රමාණයට සැකයට භාජනය වෙච්ච මන්ත්‍රීවරුන් ඉන්නවා නම් ඒ අය පිළිබඳව ඔබතුමා නැවත සලකා බැලීමක් කළ යුතුයි කියා මම විශ්වාස කරනවා. දෙවනුව මට කියන්න තිබෙන්නේ දැන් මේ අපි මෙතන පාර්ලිමේන්තුවේ ඔක්කොම පටලැවිලා කෑකෝ ගා ගන්නවා. අර අර්ජුන මහේන්ද්‍රන් කියන හොරදේටුව සිංගප්පූරුවට වෙලා සනීපෙන්
ඉන්නවා.
ගරු කතානායකතුමනි, අද පාර්ලිමේන්තුවෙත් මේ පිළිබඳව වාද විවාද, මාධ්‍යවලත් වාද විවාද. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා හිටිනවා, මේ යම් මන්ත්‍රීවරයෙක් මුදල් අරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳව කරුණාකරලා පාර්ලිමේන්තුව දැනුවත් කරන්න, රට දැනුවත් කරන්න. මේ තත්ත්වය තුළ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් හැයල්ලුවට පත් වෙලා තියෙනවා. මේ සඳහා කිසිම සම්බන්ධයක් නැති අයට පවා මේ චෝදනා එල්ල වෙනවා. ෆේස්බුක් වලයි මේකේක සමාජ මාධ්‍ය ජාල හරහා මේවා වැරදි විදිහට ප්‍රකාශයට පත් වෙනවා. ඒ වගේම මේකෙන් හැයල්ලු වෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමයි හැල්ලුවට ලක් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න, මේ සම්බන්ධව මුදල් අරගෙන තියෙනවා නම් හෝ දුරකථන ඇමතුම් හෝ වෙනත් සම්බන්ධතා තියාගෙන ඉන්නවා නම් ඒ සඳහා දඬුවම් දීම පිළිබඳව කිසිදු විරෝධයක් අපේ නැහැ.
නැයි
ඒ නිසා කරුණාකරලා මේක හෙළිදරව්
කරන්න. මම පැමිණීමට පෙර ඒක තමයි අද පක්ෂ නියෝජනයේ රැස්වීමේ තීරණය කළේ. සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කළාට පස්සේ අපි ඒක ඉදිරිපත් කරනවා. ඒ වගේම පැහැදිලි කිරීම මෙල්ල මන්ත්‍රීවරු 20ක් 25ක් විතර ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ඒ නිසා මම මාධ්‍යයටත් ආයතනය කළේ ඒකයි, මන්ත්‍රීවරුන්ට ආරාධනය කළේ මේක බොහොම වාගේම යෙතුව ක්‍රියා කරන්න කියලා. මේකෙන් අපහසුතාවටපත් වෙන්නේ ගරු මන්ත්‍රීතුමල්ලා, පාර්ලිමේන්තුවේ වගේම පොදුවේ රටටත් ඉතාමත්ම අහිතකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මේ ලංකා පුරා විසිරීතරන ජනතාව මේ 225ක් පාර්ලිමේන්තුවට එවලා බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. මේ අපි ආධුනික මන්ත්‍රීවරුට මේ ආපු දවසේ ඉඳලා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නවා මිසක්කා මේක ඇතුලේ බැඳුම් කරගෙන කතා කරනවා, 218ක් හොරගම් කරපුවා ගැන කතා කරනවා. අද ජනතාව ඉන්නේ බොහොම කරදරේ. ඒ නිසා මම පාර්ලිමේන්තුවේ ගෞරවනීය අවධානය යොමු කරන මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු
කරනවා. දැන් අද අපි වැඩ කරනකොට යන්න ඕන ඔබතුමා අවස්ථා තුනක් දුන්නාද ඉවර කරන්න කර්මන්ත. පාර්ලිමේන්තු ජන අවස්ථාව ආයුතු ප්‍රයෝජන ගන්න එපා. මොකද්ද ගරු මන්ත්‍රීතුමා?
එක දෙයක් මට කියන්නේ. ගරු කතානායකතුමනි, මේ සම්පූර්ණ කොමිෂන් සභා වාර්තාවත් ඒ වගේම දැනට අපට ලබා දීලා තිබෙන කොටසත් ඉතා ඉක්මනින් මේ සභාවට ඉදිරිපත් නොකළොත්
ඒක තමයි මම කිව්වේ. උදේ
රටේ ජනතාව සැකකරන්න පුළුවන් ජනාධිපතිතුමාගේ නමක් තියෙනවයි කියලා ඒකේ.
ගරු අජිත් ජනමැතිතුමා, මෙතන ඉවරයි.
ගරු කතානායකතුමනි, අපි දකින්නේ විපක්ෂය මේ මේ බැඳුම් කර සිද්ධිය අරගෙන තමුන්ගේ හෙළුව වහ ගන්න හදනවා. මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න හෙළුව වහ ගන්න යනවා හොරුන්ගේ. බැඳුම් කර සිද්ධිය කතා කරලා හොරුන්ගේ හෙළුව වහ ගන්න.
මම චෝටි ඊළඟට කතානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරය විඝනාධිපතිවරයාගේ විශේෂ විඝන වාර්තාවේ දසවැනි කාණ්ඩේ 13 වෙනි කොටස ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවාහි පරිපාලිමෙන විශේෂ විගන්න වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
ඒකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමතිතුමා.
Sir, I present the annual performance report of the Department of Christian Religious Affairs for 2017. I move that the report be referred to the Secretarial Oversight Committee to the Youth and Sports and Heritage.
Garu Pravahana ha Civil Guan Seva Amatyatuma.
Garu Kathanayakathumani, 2017 varshe sandaha Pravahana ha Civil Guan Seva Amatyanse karyasadhana vartawa mama idiripat karami. Ema vartawa Pravahane ha sannivedane piribanda aanshika adikshana karaka sabhavita yomu kala yutuyai mama yojana karami.
Garu Mudalla Janamadhya Amatyatuma.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂයේ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2017 වර්ෂයේ සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2017 වර්ෂයේ සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, සුරාබදු ආඥාපනතේ 52 අධිකාරිය වූ 32 වගන්තිය සමග කියවිය යුතු 25 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2018 අප්‍රේල් 9 වැනි දිනති අංක 266 දෙකදරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය, අංක 8 2018 දරන සුරාබදු නිවේදනය, සුරාබදු ආඥාපනතේ 52 අධිකාරිය වූ 32 වගන්තිය සමග කියවිය යුතු 25 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2018 අප්‍රේල් 6 වෙනි දිනදී අංක 2065 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය අංක 9 2018 දරන සුරාබදු නිවේදනය සහ 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3/3 වගන්ති යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනය සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2017 දෙසැම්බර් 13 වෙනි දිනදී අංක 2049 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම වාර්තා නිවේදන සහ නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂයේ සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා 2017 වර්ෂය සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2017 වර්ෂය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කාර්යසාධන වාර්තා වාර්ෂික ගිණුම් සහ වාර්තා, 2017 වර්ෂය සඳහා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහනගර බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා.
2014 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආශ්‍රික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන කළමනාකාරී සහ නීතිය සාමයේ පිළිබඳ අමාත්‍යතුමා.
2017 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්ති යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයක් පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2017 පෙබරවාරි 8 දිනදී අංක 2005 අංක 12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 අයන්න එක වගන්ති යටතේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2017 අගෝස්තු 9 දිනදී අංක 2031-38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඉඩම්මා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිලින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කම්කරුවා වෘත්තීය සමත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපනයේ සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මැතිතුමා, ගරු ඒ වෙනුවට ගරු මහාචාර්ය ආශු මාරසිංහ මැතිතුමා පිළිගන්නුනේ ඇත.
ගරු කතානායකතුමනි, අධ්‍යාපනයේ සහ මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද සූතිකාධාර සංශෝධන පනත් කෙටුම්පත කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය හා විධිවත් කිරීමේ සංශෝධන පනත් කෙටුම් පත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27.1 වගන්ති යටතේ නියමයන් 2014 සහ 2015 වර්ෂ සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තා 2015 වර්ෂය සඳහා ශ්‍රම වාසන අරමුදලේ වාර්ෂික වාර්තාව 2016 වර්ෂය සඳහා කම්කරු වෘත්තීය සමිති සභත්තා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2013 2014 සහ 2015 වර්ෂ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා 2015 වර්ෂය සඳහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2014 සහ 2015 වර්ෂ සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන ප්‍රසම් පිළිගැන්වීම ගරු ගායන්ත කරුණාජලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල තල්ගස්වල මානම්පිට අංක 171 දරන ස්ථානයෙහි පදිංචි කේජී ඉෂාන් ඉන්දික මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු අජිත් පේ පෙරර මැතිතුමා.
ගරු කතානායකතුමනි, අලුබෝමුල්ල පමුණුගම දිගනතොඩුව අංක 372 දරන ස්ථානයේ පදිංචි IC පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ඉංගිරිය තානායම් ප්‍රදෙස අංක 204 D ඇලීරක් 6 දරන ස්ථානයේ පදිංචි තිලක් වීරකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා. ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා. ගරු පාරිත කුමාර තෙවරප්පෙරුම් මැතිතුමා. ගරු SB දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගණේමුල්ල කලටුවාමුල්ල භාවනා මධ්‍යස්ථාන පාර අංක 23-3 ඒ දරණ ස්ථානයේ පදිංචි DH චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු සාලින්ද දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, පොල්ගහවෙල ගොඩවෙල අංක 192 දරණ ස්ථානයේ පදිංචි BA ජිනපාල සමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, නාගොල්ලාගම ගල්ලෑව විකුණුම්සිරි යන ලිපිනේ පදිංචි WM කරුණාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු කුමාර වෙල්ගම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, දොඩංගොඩ නෑහින්න වඩුගම් පාර යන ලිපිනේ පදිංචි JK ආරිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්නවා.
ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, නුගේගොඩ උඩහමුල්ල දුම්රිය පාර 105 ධර්ණ ස්ථානයේ පදිංචි HNJ පීරිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කඳාන රෙලවුල්ල මීගමුව පාර අංක 168 ස්ථානයේ පදිංචි ජේ මයිකල් පෙරරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ජූලපිටිය පහලාපු වලාන 146-3 ස්ථානයේ පදිංචි නිරංජන් විජේගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු චන්දිම වීරක්වඩි මැතිතුමා.
ගරු කතානායකතුමනි, බලපිටිය නවරත්නාගොඩ අංක 198 ධර්ණ ස්ථානයේ පදිංචි ධනසිරියස් ගලප්පති මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු නිහාල් ගලප්පති මැතිතුමා.
ගරු කතානායකතුමනි, උස්සය වරායාය අංක 843 ධර්ණ ස්ථානයේ පදිංචි AP දිනූක අනිමාලි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, දික්වැල්ල පොල්ගහමුල්ල ජයනිවස යන ලිපිනේ පදිංචි PA කරුණාසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු ලක්ෂ්මණ ආනන්ද විජේමාන මැතිතුමා.
පෑන දෙන්නකෝ.
ගරු මොහන් ප්‍රියදර්ශන සිල්වා මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල වක්වැල්ල පාර අංක 58-8 ධර්ණ ස්ථානයේ පදිංචි BR විමලසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාදී රච්චේ රශින්ත තුෂාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු අජිත් මහනපෙරු මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඒකල මඩමහන්දිය ගම්පහ පාර අංක 196-1 ඇලීරක් 2 දරණ ස්ථානයේ පදිංචි ජී ජයතිස්ස මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු නාලක ප්‍රසාද් කොළොන්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව නිසංකමල්ල පාර රංකොත් වෙහෙර ඉදිරිපිට අංක 19-2 දරණ ස්ථානයේ පදිංචි AM සුනිල් අධිකාරී මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාරිත තෙවරප්පෙරුම් මැතිතුමා.
ඇතුමනි, මහගම දියකඩුව 4 අසල ඉපනේ පදිංචි කේ රේණුකා මහත්මියලුන් පෙත්සම පිළිගන්නවා.
හරි. ගරු ලක්ෂ්මණ විජයමාන මැතිතුමා.
දැක්වෝ.
ගරු කතානායකතුමනි, අලුතර බෝම්බෝල වැලි ගොඩැල්ල සම්පත් දීවරත්න මහතා මාවත යන ලිපිනෙහි පදිංචි ඒ චම්පිකා දමයන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමුකොන්නු ඇත. ඊළඟට ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා, විදුලි බලා පුනර්ජීවන බල ශක්තිය මැතිතුමාට මම අවස්ථාව දෙන්න මේකේ උන්නාට පස්සේ
මම අහනවා කතානායකතුමනි.
ගරු විදුලි බල පුනර්ජීවන මැතිතුමා,
ගරු කතානායකතුමනි, අලවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ නොබෙල් රිසෝසස් නැමැති සමාගම විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත වරින් වර සපයා ඇති මුළු ගල්නඟුරු ප්‍රමාණය 2010ත් 2011ත් අතර මෙට්‍රික් ටොන් 290යි දෙලක්ෂ 90,277යි 2011 2012 829,319යි 2012 2013 610,799යි 2013 2014 103,549යි 2014 2015 1,849,726යි මේ ආකාරයට මෙට්‍රික් ටොන් 453,683,670ක මුදලක් 670ක් මෙට්‍රික් ටොන් ගල්ලඟුරු සපයලා තියෙනවා. වැදගත්ම දේ ගරු කතානායකතුමනි, මේ සම්පූර්ණ ගල්ලඟුරු ප්‍රමාණය සපයලා තියෙන්නේ කිසිම වලංගු ටෙන්ඩර් කාර්යපටිපාටියක් නැතුව. ඒ වෙනුවෙන් ලබලා දීලා තියෙන ගෙවලා තියෙන සම්පූර්ණ මුදල් ප්‍රමාණය මම උත්තරේ වෙනුවෙන් වශයෙන් සඳහන් කරලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 366.353යි. අති විශාල මුදලක් ගෙවලා තියෙනවා. මේවා නිසි මිල කැඳවීමක් නැති නිසා මේවායේ මිල නිසි මිල නොවන බව පැහැදිලි. ඒ වගේම මෙම මේ නොබෙල් රිසෝසස් කියන සමාගම තමයි මේ සැපයීම දිගින් දිගට කළේ ටෙන්ඩර් කාර්යපටිපාටියක් හරියාකාර නොමැතිව. ඔවුන් නිසි වෙලාවට ගල්ලඟුරු සපයලා නැහැ. ඒ නිසා 2011 සිට 2011 සැප්තැම්බර් මාසේ 28 වන දින සිට ඔක්තෝබර් මාසේ 23 වන දින දක්වා දින 24ක් බලාගාරයේ පළවෙනි යන්ත්‍රාගාරය වහන්න වුණා. ඒ වගේම 2015 අගෝස්තු සහ 2015 සැප්තැම්බර් මාසයන්හි ඒ තිබෙන යන්ත්‍ර නිසි ඒ සම්පූර්ණ බලයට ක්‍රියාත්මක කරන්න බැරි වුණා ගල්ලඟුරු මදි නිසා ඒන් විශාල පාඩුවක් වුණා. අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේන් වෙච්ච පාඩුව කොච්චරද කියලා. 2011 ඉඳලා 2028 දින දක්වා දින 24ක් බලාගාරයේ පළමුනි යන්ත්‍රාගාරයේ ක්‍රියාකාරීත්වය අත්විටීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 3500 කලාවයක් සිදු වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. මිලියන 3500ක්. ඒ වගේම 2014 සහ 2015 නිසි වෙලාවට ගල්ලඟුරු නොබෙල් රිසෝසස් සමාගම සපයපු නැති නිසා සිදු වෙලා තියෙන පාඩුව මිලියන 12500යි. මේව ගැන කිසිම පරීක්ෂණයකුත් නැහැ. ඒ වගේම වලංගු ගිවිසුම් නැති නිසා මේ වෙච්ච පාඩු අය කරගන්න පියවර ගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම නොබෙල් රිසෝසස් ලිමිටඩ් ආයතනය විසින් LCC/9/T/2, LCC/1, LCC/13/T/1 දරන ටෙන්ඩර්වල ලංකාවේ නියෝජිත සමාගම ලංකාවේ දේශීය නියෝජිතයා කවුද කියලා හෙළිදරව් වෙන්නේ නැහැ. මේ පිළිබඳව විවිධ පුද්ගලයන් ක්‍රියාකර බව පේන නමුත් ලේඛනවල සඳහන් වන්නේ නැහැ. ලියකියවිලි බාර ගැනීම සඳහා පමණක් සීමා සහිත ඒ බවර සහ සමාගම වෙත පවරලා තියෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන කාර්යපටිපාටිය නොතකා ඉහත ගල්ලඟුරු සැපයීම් එකී සමාගමට ලබා දීමට හේතුව කුමක්ද කියලා විමසලා තිබෙනවා. මම ඇමුණුම එක ඉදිරිපත් කරනවා. ඒ ඇමුණුම එක අනුවගරු කතානායකතුමනි පැහැදිලි කළ යුතුයි මේ තත්ත්වය. 2009 වසරේ පළමු ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කළා. ඒ අවසාන කරේ නැහැ, අවලංගු කරා. 2009 දෙවන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කළා. අවසාන තීරණයක් ලැබුණේ නැහැ. අවසානයේදී නොබෙල් රිසෝසස් කියන සමාගමට ටෙන්ඩර් කාර්යපටිපාටියෙන් පරිබාහිරව මෙම ගල්ලඟුරු ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරා කිසිදු වලංගු විනිවිද භාවයෙන් යුතු ක්‍රියාදාමයක් නැතුව. ඒ වගේම 2011 තෙවන ප්‍රසම්පාදනය ටෙන්ඩර් කළා. ටෙන්ඩර් ක්‍රියාවලිය අතරමඟ නතර කරා මුල් සැපයුම් කරන එක නොබෙල් රිසෝසස්ටම දෙන්න කියලා කැබිනට් මණ්ඩලය තීරණය කරා. මේවා පේනවා පැහැදිලිව බැලුවාම ඒ 2011 ලිබර්ටිස් කොමොඩිටිස් කියන සමාගම තමයි ටෙන්ඩරේ දිනුවේ. ඔවුන්ට දුන්නේ නැහැ. අභියාචනයේදී ටියුරියන් අයර්න් ඇන්ඩ් ස්ටීල් කියන සමාගම ජයග්‍රහණය කරා. ඔවුන්ට දුන්නේ නැහැ. අවසානයේදී නොබෙල් රිසෝසස් දුන්නා කැබිනට් තීරණයක් මත. 2012-2013 සිවවන ප්‍රසම්පාදනයේ ටෙන්ඩර් ක්‍රියාවලිය සෑහෙන දුරක් ගියා. අවසානයේ සම්පූර්ණයෙන් නතර කරා. කිව්වා පරණ ගණන් වලටම නොබෙල් රිසෝසස් සමාගමට දෙන්න කියලා. කෝටි ප්‍රකෝටි ගානක අලාභයක් සිදු වුණා. ගරු කතානායකතුමනි, 2014 පස්වෙනි ප්‍රසම්පාදනයේ මේ 2014 පස්වෙනි ප්‍රසම්පාදනයේ ටෙන්ඩර් ක්‍රියාදාමයේ ටික දුරක් ගිහිල්ලා අතහැර දැම්මා. මුල් සැපයුම්කරුට පෙර කොන්දේසි මතම ලබා දෙන්න කියලා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. මේ ලංකා කෝල් කියන සමාගමට ඉතාම ලාබාල අවුරුදු 20 ගානක සභාපතිවරයෙක් පත් කරගෙන බලේ හිටපු රාජපක්ෂ පවුලට අවශ්‍ය විදිහට මේ සමාගම මෙහෙවල තියෙන බව පේනවා. ඒ වගේම මේ නොබෙල් සමාගම ඒ සම්පූර්ණ කාලය පුරාම ඩොලර් මිලියන 350කට අධික වටිනාකමකින් යුතු ගල් අඟුරු සපයලා තියෙනවා. මේ අතිවිශාල ගණදෙනුවක්, මේ සම්පූර්ණ ගණදෙනුවම මේ නිසි ටෙන්ඩර් පරිපාටියක් නැහැ නිසා මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන.
දැයි බොහොම සුචි.
ගරු කතානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය මං හිතන්නේ නොකඩවා වසර 5ක් කිසිදු ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව කැබිනට් අනුමැතියෙන් පමණක් මේ නොබෙල් කියන සමාගමට ගල් අඟුරු සැකපීමේ ටෙන්ඩරය කියන එක රුපියල් බිලියන 50කට වැඩි ප්‍රමාණයක්, බිලියන 60කට ආසන ප්‍රමාණයක් සපයා දීම හරහා බරපතල සැකයක් තියෙනවා. දැන් අපි මේ දවස්වල ඇලෝසියස් මහත්තයාගේ ගනුදෙනු ගැන කතා වෙනවා. එතකොට අපි 2009 ඉඳන් 2015 දක්වා මේ නොබෙල් සමාගමෙන් නොබෙල් තෑගි ගත්ත ගොඩක් අය කැබිනට් මණ්ඩලයේ ඇතුළත්ව ඉඳලා තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. එතකොට ඔබතුමාලා මේ නොබෙල් තෑගි ගත්ත අය ගැන හොයලා බලන්න කටයුතු කරන්නේ නැද්ද මේ නොබෙල් සමාගමෙන් 2009 ඉඳන් 2015 වෙනකම්?
ගරු කතානායකතුමනි, මේ කාරණය පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළා තිබෙනවා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිය විසින්. මේ පිළිබඳව පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම මෙම ගල් අඟුරු මිලදී ගැනීමේ පමණක් නෙමෙයි ගරු කතානායකතුමනි, නොරොච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීමේදී, ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේදී ඒ අදාළ ඉදිකිරීම කරපු සමාගම් වලින් අල්ලස් ඩොලර් මිලියන 20කට වැඩි ප්‍රමාණයක අල්ලස් ගත්ත කියලා සාක්ෂි දැන් පරීක්ෂණවලදී එළිදරව් වෙලා තිබෙනවා. මේවා මේ ජාත්‍යන්තර පරීක්ෂණ නිසා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වීමේ වාසිය තමයි සමහරු භුක්ති විඳින්නේ. සමහරු බොහොම කයිවාරු ගහනවා, සමහරු බොහොම ආඩම්බරකම් කියනවා, අනුන්ට ආඩාපාලි කියනවා. හැබැයි ගරු කතානායකතුමනි, වතුර රත් වෙනකන් තමයි කකුලුව දිය කෙලින්නේ.
හොඳයි බොබුසුටි.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය, දැන් මේ නොබෙල් සමාගම දෙකින් දිගටම ටෙන්ඩරය ලබලා අයතායුරින් 2015 අග හෝ 2016 මේක වෙනස් වුණා. මේක වෙනස් වුණාට පස්සේ නිසි ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වෙනකොට මේ නොබෙල් සමාගමම විදුලි බල මණ්ඩලයට විරුද්ධව නඩු කියන්න ගත්තා. මේකට උදව් කරුවේ අපි දන්නා විදියට ලංකා කෝල් සමාගම සභාපතිවරයා විදියට මේ රජය බලයට පත් වුණාට පස්සේ පත් කරපු, මම බය නැතුව කියනවා, මෛත්‍රී ගුණරත්න කියන සභාපතිවරයා. එතකොට මේ සභාපතිවරයාගේ ක්‍රියාපටිපාටිය ගැන අපි දරුණු විදියට අපි ඕවර්සයිට් කමිටි එකේ, ඒ වගේම පාර්ලිමේන්තුවේ, ඒ වගේම මාධ්‍ය තුලින් අපේ විරෝධතාවය පළ කරා. දැන් මේ සභාපතිවරයා නැහැ. හැබැයි මේ සභාපතිවරයා සභාපති තූර්ය දරන කාලේ මේ කෝල් ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා විදියට ඉඳගෙන මේ නොබෙල් සමාගම ආරක්ෂා කරන්න, නොබෙල් සමාගමට නැවතාරක් මේ ගල් අඟුරු සැපයීම දෙන්න උත්සාහ කරා. ඒ නිසා 2015 පස්සේ මේ සභාපතිවරයාගේ ක්‍රියාපටිපාටිය පිළිබඳව ඔබතුමාලා ගත්තු ක්‍රියාමාර්ග මොනවද කියලා මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමතියි.
ගරු කතානායකතුමනි, අපේ රජය බලයට පත් වුණාට පස්සේ පත් කරපු ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාව ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂභාර අමාත්‍යවරයා විසින් ධූරයෙන් ඉවත් කරා. ඒ වගේම කියන්න කැමති, අපේ රජය බලයට පත් වුණාට පස්සේ ගල් අඟුරු ටෙන්ඩර් ආරම්භ කරපු, ඒ කියන්නේ අපේ රජයේ දැන් මේ ප්‍රශ්නගත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය ටෙන්ඩරය ගරු මන්ත්‍රීතුමනි 2014 පටන් ගත් එකක්. ඒක නොබෙල් සමාගම ටෙන්ඩරේ පරාද වුණාම නොබෙල් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නොබෙල් සමාගම පරාජයට පත් වුණා. ඒ කියන්නේ මේ නොබෙල් සමාගම ඉදිරිපත් කරපු පෙස්සම ප්‍රතික්ෂේප වුණා. දැන් ඒක තමයි ওই බොහෝ දෙනෙක් කතා කරන ප්‍රශ්නේ. ඒක මේ අපේ රජයට වගකීමක් ඇති කාරණයක් නෙවෙයි. හැබැයි ඉන් පස්සේ ඉන් පස්සේ ගල්ලඟුරු සමාගමේ සභාපතිකම කවුරු දරුවත් අමාත්‍යංශයේ විදිහට අපි විනිවිද භාවයෙන් කටයුතු කරා කරුණු සොයලා බැලුවා. ගරු කතානායකතුමනි අපි බොහොම ආඩම්බරෙන් කියනවා අපේ රජය බලයට පත් වුණාට පස්සේ ගල්ලඟුරු පිළිබඳව ටෙන්ඩර් දැන් 11කට වැඩි අපි දැන් ක්‍රියාත්මක කළ අවසන් කළා තියෙනවා. ඒ එකම ටෙන්ඩරයක් පිළිබඳවක්වත් කිසිම ආකාරයක නඩුවක්වත් නැහැ. කිසිම විවේචනයක් නැහැ. ඉතාම විනිවිද භාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතාම විනිවිද භාවයෙන් ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතාම ඉහළ තරඟකාරීත්වයක් තියෙනවා. අපි ආඩම්බරයෙන් කියනවා අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ ආරම්භ කරපු කිසිම ටෙන්ඩරයක කිසිම ආකාරයක ගල්ලඟුරු සම්බන්ධයෙන් වංචාවක් කළා නැහැ.
බොහොම ස්තුතියි ගරු කනක හෙරත් මැතිතුමා වාරි මාර්ග ජන සම්පත් ආපදා කළමනාකාර ඇමතිතුමා ඇසීමට.
ගරු කතානායකතුමා අහන ප්‍රශ්න.
ගරු කතානායකතුමනි අයන්න එක නැත. අයන්න දෙක ජලාශයක් ඉදිනවන බවින් අදාළ නොවේ. අයන්න තුන ජලාශයක් ඉදි කරන්නේ නැත. අයන්න හතර ජලාශයක් ඉදි කරන්නේ නැත. අයන්න පහ නැත. අයන්න හය අදාළ නොවේ. ආයන්න මෙම ස්ථානයේ ජලාශයක් ඉදි කර මාවේ දක්වා උමං මාර්ගයක් මගින් ජලය ගෙන යාමේ ව්‍යාපෘතියක් 1960 දශකයේ පමණ සැලසුම් කර තිබූ අතර දේශගුණික අවබලපෑම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණි ද්‍රෝණියේ ගම් වතුර අවදානම අවම කිරීමට සහ මාවේ ද්‍රෝණියේ නියගයෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා මෙම සැලසුම් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ පූර්ව සක්‍යතා අධ්‍යයනයක් කිරීමට නැවතත් සලකා බැලිනි. නමුත් අදාළ ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය සහ පෞරාණික වෙහෙර විහාර මෙම ජලාශයට යටවන බැවින් එය ක්‍රියාත්මක කිරීම අත්හිටවන ලදී.
ගරු කතානායකතුමනි දැන් මේ ජල ව්‍යාපෘතිය අත්හිටලා තියෙනවා නම් ඒ පිළිබඳව ලිඛිතව අපිට දැනුම් දෙන්න පුළුවන් නම් මේ පිළිබඳව සියලු දෙනාටම විශේෂයෙන්ම ගම්වල ඉන්න ජනතාවට ඒ පිළිබඳව දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
හොඳයි. අපි දැනුම් දෙන්න. දිස්ත්‍රික් කමිටුවට දැනුම් දෙන්න අපි.
හොඳයි. බොහොම ස්තුතියි.
ගරු ආනන්ද අරුද්ගමයේ මැතිතුමා, ගරු පළාත් සභා පළාත්පාලන හා ක්‍රීඩා මැතිතුමාගේ ඇසීමට
අනුව ගරු කතානායකතුමනි.
ගරු පළාත්පාලන මැතිතුමා, නියෝජ්‍ය මැතිතුමා, ප්‍රධාන සංවිධායකතුමා,
දැන් හිටිය ගරු අමාත්‍යතුමනි කතානායකතුමනි.
පළාත් සභා මැතිතුමා මාසයක් කල් ඉල්ලා තිබෙනවා.
හොඳයි. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු කුෂ්කර මැතිතුමාගේ ඇසීමට.
කුෂ්කර මැතිතුමා හිටියා, මම ප්‍රශ්නේ අහනවා.
ගරු කුෂ්කර අමාත්‍යතුමා,
ඇමතුමානේ
ගරු සභාන ගරු කුෂ්කර අමාත්‍යතුමා රාජ්‍ය මැතිතුමා
අයන්න පිළිතුර නැත. 2016 අයවැය යෝජන අංක 130 ක්‍රියාත්මක වී නොමැත. ඒ අනුව වැඩි අස්වනු ලබා දෙන බීජ හඳුන්වා දෙන සමාගම් සඳහා අර්ධබදු විරාම ලබා දීමට නීතිමය ප්‍රතිපාදන සලසා නැත. දෙක පිළිතුරු, නීතිමය ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත. ආයන්න එක පිළිතුරු, ඇමුණුම අංක 1.1 දක්වා ඇත. ගරු මන්තුමා ඒ මේ මෙෂිනරිස් ටික ලයිස්තුවේ දාල් දෙනවා එක සභාගත. ආයන්න දෙක පිළිතුර, ඔව් ඇමනුමංක දෙකෙහි දක්වා ඇත. මෙහි 2015 ජනවාරි පළවෙනි දින වන විට ආනයන බඳුවලින් නිදහස් කර තිබූ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලට අමතර වශයෙන් 2016 ජනවාරි පළවෙනි දිනෙන් පසු ආනයන බඳුවලින් නිදහස් කරන ලද යන්ත්‍රෝපකරණ විස්තර කොළපැහැන් සලකුණු කර ඇත. ඒක ලැයිස්තුවක් තියෙනවා ගරු මන්තුමා. ඈ යන්න අදල් නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයක ගරු කතානායකතුමනි, මේ අයවැය යෝජනාවල සඳහන් කරලිවෙලා මේ ගරු සභාවෙන් සම්මත කරලා දෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඒ කිසිම යෝජනාවක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබල දීලා නැහැ. ඒ කියන්නේ ඔබතුමාගේ නෙමේ වැරද්ද, මුදල් අමාත්‍යාංශයේ නිකම් බොරුවට යෝජනාව දාලා ඔබතුමාට ලැබල දීලා නැහැ. ඒ ඉදිරියට ලබා ගන්න ලබන වර්ෂයේ අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද?
ඒ ක්‍රියාත්මක වෙලා නැති යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු මන්තුමනි.
එතුමා කෘෂිකර්ම අමාත්‍යතුමාගේ අවධානය යොමු කරවයි මේ අලුතෙන් පත්වෙච්ච කෘෂිකර්ම අමාත්‍යතුමා 2018 අප්‍රේල් මාසේ 10 වෙනිදා අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස් වෙලා වීරකෝන් නැමැති ලේකම්වරයා මේ සියලුම බීජ ගොවි පොළවල් වසා දමන්නේ තීන්දුව කරලා තිබෙනවා. ඔබතුමා මැදිහත් වීමෙන් තාවකාලිකව නවත්තගෙන තියෙනවා. කොමාගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය තුල පිහිටලා තියෙන මේ කෘෂිකාර්මික පර්යේෂණ තාක්ෂණික ගොවි පොළ අක්කර 15ක්. ඉතින් ඒ සඳහා කලින් කෘෂිකර්ම අමාත්‍යතුමා දුමින්ද දිසානායක මැතිතුමා එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරගන්න කටයුතු කරලා තිබියදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිලා තියෙද්දී පසුව එය ක්‍රීඩා අමාත්‍යංශයට පවරලා තියෙනවා. මම ඊටම ඕනෙකමින් ඉල්ලා සිටිනවා මේ කෘෂිකාර්මික ගොවි පොළවල් තාක්ෂණික උද්‍යාන බීජ පර්යේෂණ ආයතන මේවා වසා දැමීම සඳහා වීරකෝන් කියන අධ්‍යක්ෂකවරයාට ඉඩ දෙන්න එපා. මොකද මේ රටේ අතිමහත් බහුතර ජනතාවගේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තියෙන බීජ ගොවි පොළවල් පර්යේෂණ ආයතන වහලා සිංගප්පූරු ගිවිසුම යටතේ වක්කඩ කැඩුවා වගේ වී වලටත් එන්න දුන්නොත් මේ රටේ සමස්ත සංස්කෘතිකම විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ සඳහා ඔබතුමා වැඳියත් වෙනවද කියලා අහන්න.
ගරු මන්තුමා මේ සම්බන්ධව මම කතා කරා ඒ කණ්ඩායමත් එක්කත් සාකච්ඡා කරලා ගරු ඇමතුමාගේ අවධානයට මම යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. දැනට අපි තාවකාලික නවත්තලා
තියෙනවා.
ඒක පවර ගන්නව නම් අපි නවත්තන්න කටයුතු කරලා
තියෙනවා. හොඳයි ගරු රෝහණ කුමාරි විජයරත්න මැතිණිය ගරු අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති කටයුතු ඇමතුමන් ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මෙතුමිය අහලා තියෙන මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන පිළිබඳව ප්‍රශ්නේ පිළිතුරු බයම් පළාත් ඇල ව්‍යාපෘති සහසියම් සංවර්ධන බැංකු ණය ආධාර මත මහවැලි සංවර්ධන පරිසර සංවර්ධන අමාත්‍යාංශයේ මගින් ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. බයම් පළාත් ඇල සමස්ත ව්‍යාපෘතිය මගින් වැව් 330ක් ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත අතර ඒ අතුරින් ගලේවෙල හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ජලය ලබා දීමට හැකි බව හඳුනාගෙන ඇති වැව් 38ක් පිළිබඳව පිළිතුරු මෙහි යමුනා ඇත. ඒ අනුව වයඹැල ව්‍යාපෘතියේ ප්‍රධාන ඇලමාර්ග ගමන් ගන්නා දඹුල්ල ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කිලෝමීටර් 20ක දුර ප්‍රමාණයක් ඇලට ඉහළින් පිහිටි දැනට වැසිදියෙන් පමණක් පෝෂණය වන කුඩා වැව් අමුණු පිළිබඳව විස්තර දමුණා ඇත ඉදිරිපත් කරමි. එවැගේම දෙවැනි ප්‍රශ්නේ නැත. මහවැලි ජල තුලන අධ්‍යයනයට අනුව බෝවතැන සහ නාලන්දාවයි සිට මහවැලි ජලය ඝන මීටර් මිලියන 130ක සීමිත ප්‍රමාණයක් වයඹැල ව්‍යාපෘති යටතේ හැරවීමට සැලසුම් කර ඇත. වයඹැල මගින් ඇලට ඉහළින් පිහිටි සියලු වැව් වලට ජලය ලබා දීමට හැකියාවක් නොමැත. ජලය ලබා දෙනු ලබන්නේ ඇලට පහළින් ඇල අසලම ඇති වැව් වලට සහ ඇල හරහා ගමන් ගන්නා ස්වභාවික දියපාරවල් මගින් සම්බන්ධ වන වැව් වලට පමණි. පසුව ස්වභාවිකව පිහිටි එල්ලංගාව හරහා අනෙකුත් වැව් සඳහා ජලය ගමන් කරයි. දැනට මෙම කොට්ටාස දෙකෙහි වැව් 38ක් පමණක් මේ අයුරින් වයඹ ඇල මගින් පෝෂණය කිරීමට හැකි බව හඳුනාගෙන ඇත. ප්‍රශ්නාංක 3 මහවැලි ජල සුරක්ෂිත ආයතන වැඩසටහනටදී වයඹ පළාතේ ඇල පළාත් ඇල මගින් ජලය ලබා දී හැකි වැව් සඳහා පමණක් ඉංජිනේරු දත්ත පදනම් කරගෙන සැලසුම් සකස් කරගෙන පවතී. ප්‍රශ්නාංක 4 වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය මගින් ජලය ලබා දීමට හැකි වැව් 38ක් දැනට හඳුනාගෙන ඇති අතර එම වැව් පිළිබඳව විස්තර ඇමුණුම ලෙස සඳහන් කරමි. ජලයේ සැපීමට නොහැකි වැව් පිළිබඳව විස්තර වයම් පළාත් ඇල ව්‍යාපෘති යටතේ රැස් කර නොමැත. ප්‍රශ්නාංක 5 නැත. වයම් පළාත් ඇල ව්‍යාපෘතිය මගින් කුඩා වැව් සඳහා ජලය සැපීමේදී භාවිතා වන්නේ එම ප්‍රදේශයේ පවතින ස්වභාවික එල්ලංගා පද්ධතිය. ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන ඇල මාර්ග ආසන්නයේ ඊට ඉහළින් පිහිටි වැව් සඳහා ජලය ලබා දුන් විට එම එල්ලංගාවන්ගෙන් ඊට පහළින් පිහිටි වැව් සඳහාද ස්වභාවික බැස්ම වශයෙන් ජලය ගමන් කරයි. මේ අනුව ජාතික මට්ටමින් සිදු කරන ලද ජල තුලනයේ අධ්‍යයනය මත පදනම්ම මහවැලි ද්‍රෝණියේ අතිරික්ත ජලය ඝන මීටර් මිලියන 130ක සීමිත ප්‍රමාණයක් වාර්ෂිකව යොදා ගනිමින් මාතලේ හා කුරුණෑගල යන දිස්ත්‍රික්වල දෙකෙහි වාරි පද්ධති සස්තයුරින් පෝෂණය කිරීමට ව්‍යාපෘති ආරම්භ වේ. කෙසේ වෙතත් අදාළ එල්ලංගා පද්ධතිය තුළින් මීමිත යෝජිත ඇල මාර්ගයේ මට්ටමට වඩා ඉහළින් පිහිටි වැව් වයඹ පළාත් ඇල මගින් පෝෂණය කළ නොහැක. දඹුල්ල හා ගලේවල ප්‍රාදේශීලකම් කොට්ටාශය තුළ පිහිටි කුඩා වැව් 38ක ප්‍රමාණයක් ව්‍යාපාර දෙකේ වෑමැඩිල්ල හා දේවහුව වෙත මහවැලි දියවර සපයා ජලය සුරක්ෂිත ඇති කිරීමට යෝජිත බැවින් ප්‍රතිලාභී දඹුල් හා ගලේවල ජනතාව වෙතද සාධාරණය ලැබීමට නියමිතය. ප්‍රශ්නාංක 6 වයම් පළාත් ඇල ව්‍යාපෘති අයත් මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන විෂය පතයට යටතේ ක්‍රියාත්මක නොවේ. ප්‍රශ්නාංක 7 ඉහත 6 අනුව අදාළ නොවේ. ආ පැනනවාගේ
ගරු කතානායකතුමනි, මං හිතනවා ඔබතුමාට මේ නිලධාරි මහත්වරු හදලා දීපු පිළිතුර තුළම මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට වෙන අසාධාරණේ පැහැදිලිව තියෙනවා කියලා. මොරගහකන්ද ජලාශය හැදුවා, කළුඟ යෝජනා ක්‍රමයේ හැදුවා, අපේ මාතලේ දිස්ත්‍රික්කයේ 85%ක් ගොවිතැන් කරන මිනිස්සු ඉන්නේ. ඒ මිනිසුන්ට වතුර දෙන්නේ නැතුව මාතලේ දිස්ත්‍රික්කයෙන් පිටට වතුර ගෙනියනවා. මොරගහකන්ද සම්බන්ධයෙන් මන් දිගින් දිගටම කතා කරා, ගියා අයවැයෙත් කතා කරලා කිව්වා අපේ වැව් ටික හදලා දෙන්න කියලා. තව වෙනකන් ඒක වුණෙත් නැහැ. දැන් මේ වයඹ ව්‍යාපෘතිය, වයඹ ඇල ව්‍යාපෘතිය තුල වෙන්නේත් මම දන්න තරමින් වයඹ ඇල ව්‍යාපෘතියෙන් ගලේවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල එල්ලංගා වැව් පද්ධතියේ වැව් 30ක් පෝෂණය කරන්නට සැලසුම් කරලා තියෙනවා. මීවල පතහ, යටිගල් පොත්ත, දමනු මුල්ල, පහළ දිග්ගල, දඬු බැඳි රූප, මකුල්ගස්වැව, වැටකොළු වැව, බේලිය කන්ද සහ තලකිරියාගම කියන ග්‍රාම නිලධාරි කොට්ටාශවල වැව් අධික ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය මගින් පෙනිපෙනී වතුර ගෙනියනවා. ඒවට වැස්සොත් විතරයි වතුර ලැබෙන්නේ. ඒ නිසා ඒ වගේම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගත්තත් දඹුලුවේ උතුරු කොටසේ පිහිටි කුඩා වැව් දඹුලු ඇල මගින් පෝෂණය වුණත් අතබඹිවව වවුල්ලම්බේ, පන්නම් පිටිය, කිරණගොල්ල ග්‍රාම නිලධාරි වසම්බල වැව් 15කට අධික ප්‍රමාණයක් ඉහත ගැටලුවට මුහුණ දීලා තියෙනවා. එතකොට මම අහන්නේ මේ වතුර ටික පෙනිපෙනි ගෙනියනකොට අපේ ගලේවල දඹුල්ල එහෙම නැත්නම් ලග්ගල මේ ජනතාවගේ ජල අයිතිය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ මේකට සැලසුමක් ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ සිද්ධ වෙනවද කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු මන්ත්‍රීතුමිය, එකක් තමයි මේ කිසිලෙසකින්වත් ජනතාවට අසාධාරණයක් වෙන ලෙස මේ ව්‍යාපෘතිය සකස් වෙන්නේ නැහැ. ඊගාව එක ප්‍රායෝගිකව තියෙන තාක්ෂණික ප්‍රශ්න අපි පහුගිය දිනවල සාකච්ඡා කළා. ඊට වඩා ඔබතුමියගේ යෝජනා තියෙනවා නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. අදාළ නිලධාරීන් සහ ඔබතුමියව සම්බන්ධ කරගෙන සාකච්ඡා කරලා මේ සමහර ඒවා පෙනිපෙනි ජලය ගියත් සමහර තැන්වල ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඒ අදාළ ස්ථානවලට ජලය ලබා ගන්න නොහැකි. ඒ කියන්නේ මේ භූමියේ තියෙන තත්ත්වයන් එක්කලා එහෙම යෝජනා තියෙනවා නම් අපිට බලන්න පුළුවන්. ඊගාවට සීමිත ජලයේ ප්‍රමාණයක් නිසාම අපි අදාළ ඉලක්කවලට තමයි මේ ජලය කළමනාකරණය කරන්න උත්සාහ කරන්නේ. මේ ගැන අපි සාකච්ඡා කළා.
ඒ නිසායි මේ කියන්නේ විශේෂයෙන් ඇලෙන් ඉහළ කොටස වැව් 7යි තියෙන්නේ. ඉතිරි වැව් 32ම තියෙන ඇලෙන් පල්ලෙහා කොටසේ. ඒ නිසා මම ව්‍යාපෘතියත් එක්ක කතා කරා. ඒ ව්‍යාපෘති නිලධාරීන් කියනවා මුදල් වෙන් කිරීමක් සිද්ධ වෙනවා නම් නාලන්ද ජලාශයෙන්, එහෙම නැත්නම් බෝවතැන්න ජලාශයෙන් හෝ වෑමැඩිල්ල ජලාශයෙන් වතුර ගෙනල්ලා මේ එල්ලංගා පද්ධතියේ තියෙන වැව් 40ක් පෝෂණය කරන්න හැකියාව තියෙනවා කියලා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ අවස්ථාව කරගන්නවා. ඒ අයගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරලා මේ වයඹැල ව්‍යාපෘතිය ගෙනියන්න. මොකද දිගින් දිගටම මේවා බලන් ඉන්නවා අපේ මාතලේ දිස්ත්‍රික්කයේ 85%ක් ඉන්නේ ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා ඒ අයට ඒ ජලය අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන විදිහට මුදල් වෙන් කරලා ඒ ප්‍රශ්නේ අපිට විසඳලා දෙන්න. එහෙම නොවුනොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා.
නෑ ඇමෙතුමා ආජානිය යොමු කරන්න.
අදාළ ආකාරයට ඔබතුමී සම්බන්ධ කරන් සාකච්ඡා කරමු.
ගරු වෛද්‍ය නරින්ද ජයසි මැතිතුමා, රාජ්‍ය පරිපාලන කර්මාගාර ගරු ඇමෙතුමාගෙන්
මම අහනවා. ගරු කතානායකතුමනි,
එක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිටවනු ලැබුවේ 2015 දෙවැනි මාසේ 26 වෙනිදා. මේ කොට්ටාසය වෙත ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 336යි. ඒ අතරින් විමර්ශනය කර අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 101යි. හතර විමර්ශනය අවසර පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම එම් පැමිණිලි සම්බන්ධයෙන් තොරතුරු සභාගත කිරීම සුදුසු නොවේ.
අතුරු ප්‍රශ්නය කරු ඇමතුමනි, හතරේ කොටසට ඔබතුමා උත්තර නොදුන්නත් අඩුතරමේ පැමිණිල්ල කවරෙක්ද කියන එක නොකියා මේ ඉදිරිපත් කරපු කාලවකවානු පිළිබඳ දළ අදහසක් කියන්න පුළුවන්ද?
අපි නීතිපත්තුමත් එක්ක අවසර අරන් අපි ඒ සම්බන්ධව තොරතුරු අපි ඉදිරි ලබා දෙන්න උත්සාහ කරන්න. නීතිපත්තුමාගේ අවසරය මත.
ගරු ඉම්රාන් මාරුම් ඇතුමා, මහමාර්ග මාර්ග සංවර්ධන ගරු ඇමතුමා. අවස්ථාව දෙන මේ විවරණාට පස්සේ දෙන අවස්ථාව ප්‍රධාන කටයුතු ආරම්භයට පරපුරෙන් දෙන ඔබතුමා. ගරු ඉම්රාන් මහත්මයාගේ ප්‍රශ්නයට මහාමාර්ග මාර්ග සංවර්ධන
සති දෙකක් කල් ඉල්ලනවා සර්.
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා,
මම ආනෝ ගරු කතානායකතුමනි,
එක මියගේ සංඛ්‍යාව 8 දෙනයි, අයන්න දෙක නැත, අයන්න 3 2,259,582 582,516ක් වේ. අයන්න 4 ₹100,000, අයන්න 5 ගෙවා ඇති උපරිම මුදල 1,545,000ක් වන අතර ආම වන්දි මුදල ₹10,100ක් වේ. අයන්න 6 අවතන් වූ සියලුම දෙනාට ස්ථිර අවතන් වූ සමයන ස්ථිර නිවස ලබා දීම වෙනුවට රජයේ විසින් 2016/04 පළවෙනි දින සිට ක්‍රියාත්මක කරන ජාතික ස්වාභාවික ආපදා රක්ෂාවරණ වැඩසටහන යටතේ නිවාස හානි සඳහා හානිපූර්ණ මූලධර්ම යටතේ ₹25,00,000ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීම සිදු කරයි. ඒ අනුව ආපදාවට පත් නිවාස හිමි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් විසින් පත්කරනු ලබන කමිටුවක් මගින් ආපදාවට පත් නිවසේ හානි තක්සේරු කර එම තක්සේරු වාර්තා ජාතික රක්ෂණ භාර අරමුදල වෙත යැවීම සිදු කරනු ලබයි. රක්ෂණ භාර ජාතික රක්ෂණ භාර අරමුදල මගින් මෙම තක්සේරු සඳහා වන වන්දි මුදල් ප්‍රතිලාභීන්ට ඍජුවම චෙක්පත් මගින් නිකුත් කිරීම හෝ දිස්ත්‍රික් ලේකම්වරු වෙත චෙක්පත් හෝ මුදල් ලබා දීම සිදු කිරීම මගින් ප්‍රතිලාභීන්ට අදාළ හානිපූර්ණ වටිනාකම ලබා දීම සිදු කරයි. ප්‍රතිලාභීන් විසින් මෙම වන්දි මුදල් යොදා ගනිමින් නිවාසෙදී කිරීම සිදු කරනු ලබයි. අයන්න 7 ඉහත පිළිතුරු අදාළ වේ. ආයන්න පැන නොනගී එපමණයි සර්.
ගරු කතානායකතුමනි, මේ රක්ෂණ ආවරණ යටතේ වන්දි ලබා දීමේදී නිසි මුදලක්, ඒ කියන්නේ වාණිජයේ වටිනාකමක් තියෙන තමන්ගේ හානිය පූර්ණ කිරීමට ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බවට මේ විපතටපත් වෙච්ච අයගෙන් ලොකු මැසිවිල්ලක් තියෙනවා. ඒ නිසා තමන්ට ලැබුණු වන්දි මුදල ප්‍රමාණවත් නැතයි හැඟෙන අයට ඒ පිළිබඳ අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් තිබේද?
පසුගිය දිසාපති සාකච්ඡාවේදී ගරු කතානායකතුමනි මේ පිළිබඳව කොළඹ දිසාපතිතුමා කරුණ දක්වලා අදාළ අයට සෑහීමකට පත් නොවන අයටත්, ඒ වගේම වන්දි මුදල් නොලැබුණා කියන අයටත් අභියාචන ඉදිරිපත් කිරීමට අවස්ථාව දීලා තියෙනවා. ඒ අනුව කොළොන්නාව කඩුවෙල ප්‍රදේශවල ජනතාව අභියාචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව දැනට කටයුතු කරගෙන යනවා.
බොම්පින් ඇමතුමා,
ගරු එසේ මරිකා ඇමතුමා, මහනගර බස්නායක
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ප්‍රශ්නය දෙදස් දොළහ වර්ෂයේ මීතට මුල්ල කසලකන්ද පුරුල් කිරීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 158ක් සඳහා සාලමුල්ල ලක්ෂද සෙවන නිවාස සංකීර්ණයෙන් 2014 12 පළවෙනි දින නිවාස ලබා දී ඇත. පිළිතුර ඔව්. දෙවැනි ප්‍රශ්නෙට 3 තුන්වැනි අතුරු ප්‍රශ්නෙට පිළිතුර ඔව්. ප්‍රශ්නය ආ පිළිතුර ආ1 එම නිවාස ඒකකයක් සඳහා රුපියල් මිලියන 3ක ඉදිකිරීම් පිරිවැයක් එවකට වැය කළද තිබූ ආපදා තත්ත්වයේ සැලකිල්ලටගෙන නිවාස ඒකකයක් සඳහා රුපියල් මිලියන 1.5ක් බැගින් කොළඹ මහනගර සභාව වෙතින් අය කර ගැනීමේ අපේක්ෂාවෙන් ඒ අවස්ථාවේදී නිවාස ලබා දුන් අතර නාගරික සංවර්ධන අධිකාරිය වෙත කොළඹ මහනගර සභාව විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 237ක මුදලකින් මේ වෙනතෙක් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 165ක් පමණි. පිළිතුර ආ ප්‍රශ්නයේ 2 රුපියල් මිලියන 72ක හිඟ මුදල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පියවීමෙන් පසු ඔප්පු ලබා දීමට හැකි බව අප විසින් අදාළ නිවාස හිමියන්ටත් එමෙන්ම මේ මුදල ලබා දෙන ලෙස කොළඹ නගර සභාවටත් කිහිප විටක් දැනුම් දී ඇත. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා මේ මම මේකටම අදාළව මේ අහන්නම්. දැන් කොළඹ මහනගර සභාව විටින් විට මේ මීතර මුල්ල ජනතාව ගෙනිහිලා ලක්ෂන්ද සෙවනේ පදිංචි කෙරුවා. එතකොට කොළඹ ඒ අයව පදිංචි කෙරුවාම ඒගොල්ලන්ගේ පුරාණ ගම්බිම් වලින් තමයි ගියේ. එතකොට මේ අයට ඉන්න තැනට ඔප්පු ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට මුදල් ඕනයි කියන කොළඹ නගර සභාවෙන්. හැබැයි කොළඹ නගර සභාව ගිවිසුම් ප්‍රකාරව මුදල් දෙන්නේ නැත්නම් ඒ සඳහා ඔබතුමාලා ගන්න පියවර මොකද්ද?
කතානායකතුමනි, දැන් අපි කීප විටක්ම මේක කොළඹ නගර සභාවට දැනුම් දීලා තියෙනවා. මොකද මේ මීතොට මුල්ලට ගෙනින් දැම්මේ කොළඹ නගර සභාවේ කසල. ඒ නිසා එතන තිබිච්ච අක්කර 21ක පමණ වටිනා ඉඩමත් විනාශ වුණා. ඊට අමතරව ඒ අවට ජීවත් වෙච්ච ජනතාවගේ ජීවිතත් බරපතල අනතුරකට පත් වෙලා පසුව ඒ කන්ද නායෑම නිසා ජීවිත 33කුත් විනාශ වුණා. ඉතින් ඒ නිසා ඒ වගකීම කොළඹ නගර සභාවට ගැලවෙන්න බෑ. ඉතින් කලින් අවස්ථාවේදී මෙවැනි ආපදා තත්ත්වයක් සැලකිල්ලටගෙන තමයි ඔය 2012 පිරිසක් ඉවත් කළා තියෙන්නේ. නමුත් අද මේ වෙනතෙක් ඒ මුදල් වලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කළ තියෙන නිසා අපිට අර ඔප්පු ලබා දීමේ ප්‍රශ්නේ තියෙනවා. මේ මෑතදීත් අපේ ගරු මන්ත්‍රීතුමාත් දන්නවා අපි ඒකේ ඉතිරි කොටස් විවෘත කරන්න ගිය අවස්ථාවේදී ඒ ජනතාව ඒ ප්‍රශ්නේ ඇහුවා. නමුත් වෙනත් කාරණා සඳහා ඒ අයට අපි අයිතින් ලබා දීලා තියෙනවා. දරුවන් පාසල් ලැබීම හා අනිකුත් කාරණාවට ඒ පහසුකම් සපයලා තියෙනවා. අර මුදල් ලබා ගැනීම සඳහා අපි කීප වතාවක්ම නගර සභාවට මේක දැනුම් දීලා තියෙනවා. අපි ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් අපි දන්නවා නාගරික සංවර්ධන අධිකාරිය මේකට එහෙම ප්‍රායෝගිකව ජනතාවට ලබා දිය හැකි පහසුකම් ලබා දෙනවා. දැන් මේ කොළඹ නගර සභාව නිකන් හැසිරෙන්නේ නිකන් ඒගොල්ලෝ සුප්‍රීම ආයතනයක් වගේ. ඉතින් ඒ නිසා මේ ඔබතුමන්ලා මේ මුදල් ඒගොල්ලෝ ලබා දෙන්නේ නැත්නම් අධිකරණයට ගිහිල්ලා හරි මේ මුදල් ලබා ගන්න. මොකද හේතුව මේ ජනතාවට මේ කොළඹ නගර සභාවේ අත්නොමතික ක්‍රියාකලාප නිසා මිනිස්සු මැරෙන්නයි කුණු දාන්නයි මේ අනෙක් තැන්වල විවිධ පීඩාවන්ට ලක් කරන නාගරික සංවර්ධන ඇමතිවරයාට ඔබතුමා මේ ඉඩ දෙන්න එපා කියලා ඉල්ලා සිටිමින්, දැන් මීතර මුල්ල කසල කන්ද නාය ගිහිල්ලා අවුරුද්දයි මාස එකමාරක් වෙනවා. දැන් එතන තියෙන කුණු ටික කසල ටික අයින් කරලා ඒ භූමිය යථාතත්වයට පත් කරන්න දැන් අපි කොළඹ නගර සභාවෙන් ඉල්ලීමක් කරාම ඒ අය කියනවා මේ ඉඩම අයිතින UDA එකට ඕනනම් මේ උදව්වක් හැටියට කුණු ටික අයින් කරලා දෙන්නම් කියලා. ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා. ඒගොල්ලෝ හින්දා තමයි මිනිස්සු 33 දෙනෙක්ව මේගොල්ලෝ මරලා ඒගොල්ලන්ට කුණු ටික අයින් කරන්න තුමනාවක් නැහැ. දැන් ඔබතුමා ඒකට ගන්න පියවරක් තියෙනවද මොකක් කරේ ඔබතුමා?
ගරු කතානායකතුමනි, ඒ කසල කන්ද කසල ඉවත් කිරීම මේ ඒක එහෙම පාසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේ පිළිබඳව බැලුවා. මේ පිළිබඳව බැලුවාම මේ කසල කන්ද ඉවත් කරන්න යන වියදම බැලුවාම මේ ඉඩමේ වටිනාකමටත් වඩා ඉතා විශාල අගයක්. දැන් අපි තීරණය කළා තියෙනවා ඒ අනුව කසල කන්දේ කිසියම් ප්‍රමාණයක් අක්කර 5ක පමණ ප්‍රමාණයක් ඒ කොළොන්නාව ප්‍රදේශයේ නාගරික සංවර්ධනයට ගන්නත් ඉතුරු කොටස නාගරික උද්‍යානයක් බවට පරිවර්තනය කරන්න. හැබැයි ගැටලුව තියෙන්නේ ඉංජිනේරුමේ ගැටලුවක් තියෙනවා. ඒක තමයි එකක් යන්ත්‍රෝපකරණ එතෙන්ට ගෙනිච්චට පස්සේ ඒ කන්ද ගිනි ගැනීමේ අවදානමක් තියෙනවා. මොකද මීතේන් වායුව අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙන නිසා. දෙක, විශාල ජලතලයක් යට තිබෙන නිසා මේ කන්ද නායාමක් නෙවෙයි, ඇත්තම උනේ යටින් ආපු අපි කියන අර ඩීප් සීටඩ් කලැප්ස් එකක් වුණේ. ඉතින් ඒ නිසා ඒ යන්ත්‍රෝපකරණ ගෙනිච්චට පස්සේ මේ ඇතැම් විට නායෑම් පිළිබඳ අනතුරුකුත් තියෙනවා. මේ නිසා අපි ඒක කොටස් වශයෙන් කරන්න දැන් තීරණය කළා තියෙනවා. ඒ කසල එතනම පවත්වගෙන යන ගමන් කොටසක් සංවර්ධනය කරන්නත් කොටසක් උද්‍යානයක් බවට පත් කරන්න.
හොඳයි. බොහෝ තුති ගරු ඒෂා.